භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය අකැපයිද ස්වාමීන් වහන්ස?
අනිවාර්යෙන්ම අකැපයි.
නමුත් ස්වාමීන් වහන්ස, මේ සමාජය තුල මුදල් පරිහරණයෙන් ඈත්ව කටයුතු කිරීම ප්‍රායෝගික නැහැ කියලා මේ වෙලාවේ වැඩසටහන අහන ස්වාමීන් වහන්සේ කෙනෙක් තර්ක කළොත්, ස්වාමීන් වහන්ස කරුණු ඉදිරිපත් කළොත්,
මෙහෙම ඒ කාරණේ ප්‍රායෝගික නැහැ කියනවා නම් ඒ කාරණේ ප්‍රායෝගික කරගත්ත භික්ෂුවක් මම කියලා මට කියන්න පුළුවන්. මගේ භික්ෂු ජීවිතේ මම කොතනකදීවත් මට එකම එක අවස්ථාවක රුපියල් 50ක් අල්ලන්න සිද්ධ වුණා. ඒ මගේ සාමාන්‍ය කාලෙදී. මම පැවිදි වෙලා මාස 4යි එතකොට. ඒ රුපියල් 50 අල්ලන්න මට සිද්ධ වුණේ එදා මං කැපකරු මහත්තයෙකුට එන්නේ කොහමාව බස් එකට නක් ගන්න කියලා. ඒ මහත්තයා ආවේ නැහැ. මං ඉතින් බැලුවා ආවේ නැහැ. මං පයින් හන්දියට ඇවිල්ලා මං බස් එකක් එනකන් හිටියා. ඒක පෞද්ගලික බස් එකක්. මං බස් එකට නැවැත්තුවට පස්සේ කොන්දොස්තර මහත්තයාට කිව්වා, මහත්තයෝ මාව පොඩ්ඩක් ආවල් තැන්ට එක් කියන්න කිව්වහම කොන්දොස්තර මහත්තයා කිව්වා, ස්වාමීන් වහන්සේ ඊළඟ බස් එකේ එන්න කියලා. එන්න ඊළඟ බස් එකේ එන්න කිව්වා. ඒ කියන්නේ එයා ක්‍රිස්තියානි කොන්දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ තව බස් එකක් ආවා. ඒකෙත් සෙනෙක. ඊට පස්සේ දැන් මං දැනගත්තා දැන් හරි ප්‍රශ්නයක් වෙන්නේ මෙතනින් යන්න ගියොත් කියලා. මගේ ඥාති කෙනෙක් එතන හිටියා. එතන හන්දියේ මං එයාට කියලා රුපියල් 50ක් එදා ඉල්ලගත්තා. එතකොට මම සාමාන්‍යයෙන් වැවිදි වෙලා මාස 3ක් නැත්තම් 4යි. මම රුපියල් 50 අරගෙන බස් එකගෙන ගිහලා ටිකට් එක අරගෙන පිටකොටුවට ගිහිල්ලා පිටකොටුනොත් මට රුපියල් 30ක වගේ දුර යන්න තිබ්බා. මම ඉතුරු සල්ලි ටික මෙහෙම අරන් කකුලට තියලා පාග ගත්තා. බස් එකේ කකුලට තියලා ඉතුරු සල්ලි ටික තිබ්බනේ පාගගෙන බහින වෙලාවේ මේ සල්ලි ටික මෙහෙම අරන් බස් එක ගියාට පස්සේ අර කැලේට විසිකලා. ඒ කියන්නේ කැලේට විසිකලා. දැන් මොකද අතන මම තියලා බැස්සේ නැහැ. තියලා බැස්සනම් මගේ ළඟ ඉඳගෙන ඉන්න කෙනා කියන ස්වාමීන් වහන්සේ මෙන්න බෝවන්සේක සල්ලි වැටලා කියලා. ඒ නිසා මම අර සල්ලි ටික අරන් බැහැලා අර ඉතුරු සල්ලි යම් ප්‍රමාණයක් තිබ්බ ඒක අතනට විසිකලා දැම්. එතනදි මම මේ රුපියල් 50 ඇල්ලුවෙත් නෝනා ඒ රුපියල් 50 කරේ මුදල් කියන තෘෂ්ණාවකින් නෙමෙයි. මට වෙන කරගන්න දෙයක් නැහැ. මොකද ඒ කාලේ භික්ෂු කූපන් ගැන මම දන්නේ නැහැ. දැන් ඕනෙලාවක් අපි ළඟ භික්ෂු කූපන් තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. නමුත් එදා ඒ රුපියල් 50 මං ඇල්ලුවත් ඒ රුපියල් 50 අල්ලලා මං ඊට පස්සේ ගිහලා මං නැවත දසසිල් සමාදන් වුණා. මං සාමනීර කෙනෙක් නිසා ඇල්ලුවත් ඒ ඇල්ලුවේ නෝනා සත පහකවත් දශමිකවත් උෂ්ණාවකින් නෙමෙයි. තේන්නාද? මොකද ඊළඟ බස් එකේ කොන්දොස්තර මහත්තයා බෑ කිව්වොත් මං දන්නවා කොන්දොස්තර මහත්තයා කරගන්නා වූ අකුසලේ ප්‍රමාණය. අකුසලේ ප්‍රමාණය මම දන්නවා. ඒ නිසා එදා ඒ රුපියල් 50 අල්ලන්න සිද්ධ වුණා. මං ඊට පස්සේ නැවත දසසිල් සමාදන් වුණා. ඒ අර නෝනා මේ මොහොත දක්වා මගේ අතින් එක සතේක දෙයක්වත් මං ස්පර්ශ කළා නැහැ. ස්පර්ශ කළා නැහැ. නමුත් මේ මොහොතේ මට ලංකාවේ එහා කුණට යන්න ඕන නෝනා, ඔය කාට හරි කිව්වොත් වාහනයක් අරන් මෙතෙන්ට ඒ
එය ඔබ වහන්සේ විසින් සුරකි ශීලයද ස්වාමීන් වහන්ස?
මගේ රැකගත් ශීලයේ ශක්තියක් නෙමෙයි, ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ශක්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේ ශක්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාවේ ශක්තිය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාවේ ශක්තිය නිසායි නෝනා මට සත පහක් අතේ නැතුව ලෝකෙ වටේ යන්න මේ වෙලාවේ පුළුවන්කම තියෙන්නේ. මට අවශ්‍ය නම් ලෝකෙ වටේ යන්න පුළුවන්. මට ඔස්ට්‍රේලියාවට විතරක් ආරාධනා 50කට වැඩිය කියලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට විතරක් ආරාධනා 50කට වැඩිය. එංගලන්තය, කැනඩාව, ඇමරිකාව සෑම බෞද්ධෙක් ඉන්න සෑම රටකින්ම මට ආරාධනා කරලා තියෙනවා. නමුත් ඒ සෑම ආරාධනාවකම මං ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරලා තිනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා එක් ස්වාමින් වහන්සේ කෙනෙක් ඔස්ට්‍රේලියාව ඉදන් මට ලියලෙවනවා දායක මහත්තයෙක් අතේ, ඔබ වහන්සේ මිහිඳු මහා රහතන් වහන්සේත් ඉක්මවා යන්න දෙන්න කියලා. තේන්නා? මොකද මිහිඳු මහා රහතන් වහන්සේ ධර්ම ප්‍රචාරේ වැඩියා. ඒතර ඔබ වහන්සේ විහිදු මහරහතන් වහන්සේවත් ඉක්මවා යන්න දහතන්නේ කියලා. ඒතර මං උන්වහන්සේට කිව්වේ ගෞරවනීය ස්වාමීන් වහන්ස, මිහිදු මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ වඩින්නේ මීට අවුරුදු 2300කට ඉස්සෙදි. අද අවුරුදු 2600ක් ගිය තැන, ඒ තැන අපිව පරීක්ෂා කරන්න අපි ඉන්න හුදකලා කුටිවලට ගණිකාවන් යවපු අවස්ථා තියෙනවා. ගණිකාවන් තනියම ආපු අවස්ථා තියෙනවා මං ඉන්න කුටිවලට. ඒ මාව පරීක්ෂා කරන්න යවපු අය. ඒ වගේ බරපතල අනතුරු මැද්දේ ඉනෝනා අපි අපේ චර්යාවන් ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙන්න දෙන්නේ නැහැ, ධර්මරත්නයට අගෞරවයක් වෙන්න දෙන්නේ නැහැ, සංඝරත්නයට අගෞරවයක් වෙන්න දෙන්නේ නැහැ කියන තැනින් අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ මොහොතේ ධර්ම ප්‍රචාරය සඳහා ලෝකෙ වටේ වඩින සෑම සාමින් වහන්සේ කෙනෙකුටම අනේ සාදු සාදු ඔබ වහන්සේ කරන්නේ මහා මෙහෙයක් කියලා මම කියනවා. ඒක හරි. ඔබ වහන්සේලා කරන්නේ ඒ ප්‍රජාවට මහා මෙහෙයක් කියන කාරණේ මම නැවත නැවතත් කියනවා. නමුත් ඊට වඩා අපි ගැන කරගත යුතු දේ හිතන්න ඕන. අපි ගැන කරගත යුතු දේ. ඒ වගේම මොනම හේතුවක් නිසාවත් නොනා මම නම් මේ රටෙන් එළියට අඩියක්වත් වඩින්නේ නැහැ. ගිහි කාලෙවත් මං කවදාකවත් දඹදිව ගිහිල්ලා නැහැ. නමුත් දඹදිව වන්දනා කරන්න ගියොත් කටුනායකින් එකපතාවක් එළියට ආවේ. ධර්ම ප්‍රචාරයේ උදෙසා නම් මං යන්නේ නැහැ. නමුත් එහෙම ධර්ම ප්‍රචාරයේ උදෙසා යන සෑම ස්වාමින්වහන්සේ කෙනෙකුටම අනේ සාදු සාදු ඔබලාගේ කටයුතු තවදුරටත් සාර්ථක වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. නමුත් මම යන්නේ මං මීට ඉස්සෙල්ලත් පන්සිල් මළුවෙන් කිව්වා සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකටම සෑම උදෑසනකම හිතන්න මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ සංඝ සමාජයට ආදර්ශම වේද කියලා. එනල් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා දුරයන් වහන්සේටයි මේ ප්‍රකාශ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ මම ආදර්ශමත් නොවුනොත් වෙන කවුරුන් මේ සංඝ සමාජයට ආදර්ශමත්? එනිසා අපි සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම සෑම උදෑසනකම අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් ආදර්ශමත් වෙන්නද කියන තැන නෝනා අපි සියල්ලම සැබෑ ශ්‍රාවකින් බවට පත් වෙනවා. සැබෑ ශ්‍රාවකින් බවට පත් වෙනවා. තේරෙනවද? එනිසා වර්තමානයේ කවුරුන් හෝ කියනවා නම් මුදල් නැතුව භික්ෂූත්වයේ ගත කරන්න බෑ කියලා නෝනා මම ඊට සාක්ෂියක් හැටියට මාව ඉදිරිපත් කරනවා. ඒතොර මම මේ ශක්තිය ලබා ගත්තේ දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්නා වූ ශක්තියකින් නෙමෙයි. මම මේ ශක්තිය ලබා ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේ ප්‍රතිපදාවේ ශක්තියෙන්මයි. නමුත් ඒ ප්‍රතිපදාව අපි ඉදිරියේ විවෘතව තියෙනවා. එහෙනම් ඒ විවෘතව තියෙන ප්‍රතිපදාව ඔබේ ජීවිතයට ඔබ එකතු කරගත්තොත් සල්ලි කියන ප්‍රශ්නය කවදාක්වත් භික්ෂුත්වයට බාධාවක් වෙන්නේ නැහැ. එහෙනම් මම දැන් මේ කතා කළේ මොකද්ද? මේ ධර්ම මාර්ගයේ පළවෙනි අස්වරතේ සීල විසුද්ධිය.